කල් තැබීම.
කරුණ යෝජ්‍ය කතානායකතුමනි, මෙම සභාව හෙට දින එනම් 2024 ජූනි මාස 19 වෙනි දින පූර්ව භාග 9:00 දක්වා කල් තැබිය යුතුයි.
සභාව කල් තැබෙන අවස්ථාවේ විවාදය යෝජනාව ගරු ලලිත් කුමාර වර්ණකුමාර මන්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටේ ඇතිවන හදිසි ආපදා තත්ත්වයන් වලදී ක්ෂණිකව මහජනතාවගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කිරීමට අදාළ ආපදා කල්පනාකරන මධ්‍යස්ථානය විසින් අවශ්‍ය පියවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ආරක්ෂක අංශ සහාය ඇතිව ක්‍රියාත්මක කරනු ලබයි. නමුත් හදිසි තත්ත්වයන් ඇති වූ සෑම අවස්ථාවකින් ආපදා තත්ත්වයට පත්වන පිරිසට සාහන සැලසීම ක්‍රියාවලියේදී එන නිසි පරිදි සිදු නොවන බව මහජන නියෝජිතයෙක් ලෙස අපට පැහැදිලියි. නමුත් ඔවුන් වෙත ලබා දිය යුතු සහන ක්‍රමවත්ව ක්ෂණිකව නොලැබීම ආපදා සඳහා වෙනු ලබන ප්‍රතිපාදන නිසි පරිදි පරිහරණය නොකරන බවට දක්නට ඇත. එමෙන්ම ගංගතුර වැනි හදිසි ආපදා තත්ත්වයේ මුහුණ දී ඇති පිරිස් මුදවා ගැනීම සඳහා අවශ්‍ය වන බෝට්ටු සහ යන්ත්‍ර පහසුවෙන් ළඟා කර හැකි තැනක නොතිබීම නිසා, ඒවා නඩත්තු නොකිරීම නිසා බරපතල කරුණකි. මේ සම්බන්ධයෙන් මෙම සභාවේ අවධානය යොමු කර හදිසි ආපදා තත්ත්වයකදී එයට මුහුණ දීම සඳහා සිදු කරන ලබන ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් ඇති කළ යුතුයයි මම ගරු සභාවට යෝජනා කරමි. ගරු කතානායකතුමනි, අපි නිරතුරුවම රටක් හැටියට කොයි වෙලාවෙත් හදිසි ආපදා තත්ත්වය නායම් ගංගතුර වැනි ආකාරයේ මුහුණ දෙන රටක් හැටියට, ඒ වගේම රජයක් හැටියට කොයි කාලේ කොයි රජයේ තිබුණත් රජයක් හැටියටත් අතිවිශාල මුදලක් ඒ වෙනුවෙන් වියදම් කරනවා. නමුත් මේ ක්‍රමවේදය හරියාකාරව පොළොවට ගලා යනවද කියන එකේ පස්සියක් තියෙනවා. දැන් අපි මීට දින කීපයකට ආපු ගංගතුර උදාහරණයකට ගත්තාම බුලත්සිංහ ආසනයේ අගලවත් ආසනය වැනි ආසන දෙක අතිවිශාල ආපදාවට ලක් වුණා. හැබැයි අපේ ආපදා රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කරා මෙච්චර සල්ලි දැම්මා මෙච්චර මෙහෙම කියලා. නමුත් සමහරක් වෙලාවට ඒ දෙන වෙලාවේ ගංවතුරට යට වුණා නම් යට වෙච්ච වෙලාවේ කෑම ටිකක් උයා ගන්න බෑ. ඒක ක්ෂණික වැඩපිළිවෙල සිද්ධ වෙනවා. නමුත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. රජයේ හැටියට උත්තර වියදම් කරත් ඒ වියදමට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි ප්‍රායෝගික අත්විඳිනවා. විශේෂයෙන්ම අපි කර්මාන්ත ශාලා ඇති කරනකොට අපි බලන්න ඕන වෙලා තියෙනවා මොකද මේක වෙන්න ඕනේ කියලා. මේ වෙලවල් ගොඩ කරනවා, ඊළඟට ඇල මාර්ග හරස් කරනවා. මේව නිසාත් අපිට ආපදා ලක් වෙලා තියෙනවා. දැන් මේ පාර ආපු වතුර කල්තර දිස්ත්‍රික්කේ යට වෙච්ච හැම ගහක්ම සාමාන්‍ය වැඩිම තේගස් ටික ඔක්කොම මැරිලා ගියා. කවදාවත් ඉතිහාසයේ එහෙම වුණ නැහැ. ගස් මැරුණ නැහැ. නමුත් මේ අවස්ථාව ඒ තරම් විසයි. වතුරේ ඉන්න මාළුවෝ ගංගතුරයිලා මිය ගිහිලා තියෙනවා. ඒ නිසා අපි ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නත් ඕනේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ බුලත්සිංහල ගත්තාම මේ කුකුල්ලේ ගඟ ප්‍රොජෙක්ට් එක ඒ විදුලි වැඩ පිළිවෙල තුළ අපි ලොකු අසාධාරණකට අපේ ප්‍රදේශයේ ජනතාවපත් වෙනවා. විශේෂයෙන්ම කොහැලා වැහැලා වතුර ඇහිල්ලා කටපෙත්තට තියෙන අවස්ථාවේ මේකේ වේල්ල බේර ගැනීම සඳහා සාමාන්‍යයෙන් අධිධාරිතාවයෙන් වතුර ටික එළියට එවනවා. එහෙම එවනකොට රැයට නිදාගත්ත කෙනා බහින්නේ ඇඳෙන් බහින්නේ මේ වතුර වලට. සමහරක් වෙලාවට දන්නේ නැතිව ඇඳ ළඟට වතුර එනකොට තමයි දන්නේ රාත්‍රියේ. දැන් පහුගිය කාලෙත් ඉතාමත් රෑ 11ට සාමාන්‍ය තිබිච්ච තත්ත්වයේ පාන්දර 2-3 වෙනකොට ගංවතුර ඩබල් වුණා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම බුලත්සිංහල මේ විදුලි බලාගාරය තුළින් ලැබෙන මොනෝ ලාභයක් ලැබුණා නම් ඒ ලාභය වගේ දහගුණයක් අවුරුද්දකට ගංවතුර නිසා ඒකෙන් වෙන හානිය නිසා ඇත්තටම රජයට වියදම් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා කෙසේ වෙතත් අපි මේ ආපදා කියන වැඩපිළිවෙල තුළ අපි මොනතරම් නම් දාලා තිබුණත් මොනතරම් මුදල් වියදම් කරත් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවනකම් මේක සාමාන්‍ය ජනතාවට සාහනයක් වෙන්නේ නැහැ කියන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද අවශ්‍යතාවද? මොකද ඔරුවක් ගත්තාම ගොඩ තියෙන අපිට අපේ පැති වලට ඕන බෝට්ටුවක් ගත්තාම ගම් අතට විතරයි යොවන වෙන්නේ. ඉතින් ඒක තියන්න තැන පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම ඒකේ තුලදී එකිනෙකාට යටවෙච්ච දැනට යනකම් යන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් හා ඒ අවශ්‍ය ඔරු පහසුකම් වැඩපිළිවෙලක් දීර්ඝ කාලීනව අපි හදාගෙන යන්න ඕනේ. ඉතින් අද ඇමතුමා ඇත්ත නැති එක ගැන පොඩ්ඩක් අපේ වැඩි දුර කතා කරන්න අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා. නමුත් කෙසේ වෙතත් මම ඉල්ලා සිටින හොඳ වැඩපිළිවෙළක් මේ කල්තරිස්සිකට විතරක් නෙමෙයි මේ රටටම. අපි දන්නවා හැම එකේ පහුගිය වතුර අපි ඇහුවෙන් නැහැ මිලිලීටර් 400 ගානක් වැස්ස කියලා. ඒ ආකාරයේ වැහිටි ඒ වතුර ටික ගලාගෙන යනකොට මේ ජනතාවට වෙන හානිය උපරිම ලෙස අඩු කරලා ඒ වගේ මේ අය ජීවත් කළේ ඒ අය බේරගෙන ඒ අයට කන්න මුලින්ම කන්න බොන්න ටික දීලා ඊට පස්සේ සහන දීලා ඊට පස්සේ වගාවල් වලට ඒ වෙච්ච වගාවල් වල පාඩුව මේ අපි මොන හරි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි ඒ නැත්තම් හැමදාම දුක් විඳින්න එකම කොටස තමයි හැමදාම දුක් විඳින්න. ඒ නිසා ඒ වැඩ පිළිවෙල මම හිතනවා අපි සාජ්‍ය මහත්මයා වැඩ පිළිවෙලක් අපිට ක්‍රියාත්මක කරයි. ඒ වැඩ පිළිවෙල දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් විය යුතුයි කියලා සදහන් කරමින් මම නියතන බොහොම ස්තුතියි.
බොහොම ස්තුති කරමන්තම කරු මිලන් ජයතිලක මැත්තම ස්ථිර යෝජනා ස්ථිර කරා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ යෝජනාව ස්ථිර කරන ගමන්ම මම විශේෂයෙන්ම මේ පිළිබඳව පීඩාවට පත්වෙන ජනතාවක් වාසය කරන ප්‍රදේශයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට අපි මේ පහුගිය වතාවේ මේ මෑතකදී ආපු ගංවතුර නිසා අපේ කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශ සියල්ලක්ම ගංවතුර තර්ජනයට යටත් වුණා. ඒ වගේම මේ ගංවතුර තර්ජනය නිසා අනෙකුත් ගංගා ආශ්‍රිතයින් ජීවත් වෙන පිරිසත් විශාල පීඩාවකට ලක් වෙලා තියෙනවා. එතකොට මේ පීඩාවට ලක් වෙනකොට අපිට මේ වෙනකොටත් අපේ තාක්ෂණය මේ වෙනකොට ලෝකෙ දියුණු වෙලා තියෙනවා. එහෙනම් අපි දන්නවා ජලාශයකින් වතුර අරිනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනි කඩිනමින්. ඊට පහළ ඉන්න ගංදෑලේ ඉන්න පිරිසව දැනුවත් කරන වැඩසටහනක් මේක ඇප් එකක් හදලා ඒ වැඩසටහනෙන් ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම තමයි මේ පහුගිය කාල සීමාවේ වතුර අධික ලෙස ආව අපේ ප්‍රදේශවල ඇල වේලි මේ සියල්ලක්ම කඩාගෙන ගිහිල්ලා තියෙනවා. කෘෂිකර්මාන්තයට දැවැන්ත හානි වෙලා තියෙනවා. ඒ වගේම අපේ ප්‍රදේශයේ මාර්ග විශාල ප්‍රමාණයක් මේ වෙනකොට පාලම් බෝක්කු ගලවගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි විශේෂයෙන් ඉල්ලන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළු මේ ආපදාවට ලක්වෙච්ච සියලුම ගංවතුරෙන් ආපදාවට ලක්වෙච්ච ප්‍රදේශවලට කඩිනමින් මුදල් තව වැඩි ප්‍රමාණයක් ලබා දීලා මේකට වෙනම ව්‍යාපෘතියක් හැටියට අපිට කඩිනමින් මේවා නැවත ජනතාවට සකස් කරලා දෙන්න පුළුවන් විදිහේ. මොකද අද වෙනකොට ප්‍රාදේශ සභාවල මේ සඳහා මුදල් වියදම් කරන්න බැරි තත්ත්වයක අද තියෙන ප්‍රාදේශ සභාවල් ඒ වගේම පළාත් සභාවල් එන්ද මොනවාම හෝ ක්‍රමවේදයක් අනුගමනය කරලා අපිට මේ පහුගිය වතාවේ වෙච්ච පීඩාවෙන් විනාශ වෙච්ච ඒ මාර්ගපද්ධති ඒ ජනතාවට විනාශ වෙච්ච දේවල් ටික නැවත සකස් කරලා දෙන්න කඩිනමින් ප්‍රතිපාදන ලබා දීම සඳහා ඔබතුමාලගේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුවට හැටියට එකට මැදිහත් වෙන්න ලෙසත් අපි ඉල්ලීමක් කරන අධිකාර ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා අපිට කඩිනමින් ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන්න කියලා. ඒ වගේම මේ ගංවතුර සිද්ධ වෙන ආශ්‍රිත ප්‍රදේශවල අපි තාම දැක්කේ නැහැ ආපදා කළමනාකරණ වැඩසටහනක් ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ඒ ප්‍රදේශවල මේ බෝට්ටු පාරු මේ වගේ දේවල් තියලා ඒ හදිසි ආපදාවට ලක්ුණොත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන පිළිබඳව පුහුණුවක් ලබා දීපු කණ්ඩායමක් තියන්න ඕනේ. විශේෂයෙන්ම ඒක ප්‍රාදේශ සභාවක වෙන්න පුළුවන්. ඒ කණ්ඩායමක් සකස් කරලා එවැනි වැඩපිළිවෙලක් අපේ තාම ක්‍රියාත්මක කරන්න අපිට බැරි වෙලා තියෙනවා. එහෙනම් ගස් කඩාගෙන වැටිච්චා පාරවල් හිටපු ගමන් යන්න බැරි තරම් අක්‍රිය වෙච්ච තැන් ඒ වැනි දේවල් වලට අපි වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න අවශ්‍යයි. එඳ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා ගරු ඒ වගකීම දරන බලධාරීන් ඉදිරිපත් වෙලා මේ වෙලාවේ නැවත වතාවක් මෙවැනි විපත් ඒක අපිට ස්වභාව ධර්මයෙන් එන විපත් 100%ක් අපිට වළක්ව ගන්න අමාරුයි. නමුත් අපිට හැකි පමණින් අපේ ජීවිත දේපල ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් මේ හරහා සකස් කරලා දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා මේ මොහොතේ. ඒ වගේම නැවත වතාවක් සිහිපත් කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබ තුමල්ලට හැකිනම් මේක ජනාධිපතිතුමාට දැනුවත් කරලා යවන හැටියට හෝ, මොකද මේ කඩිනමින් අපිට මුදල් ප්‍රතිපාදන අවශ්‍යයි මේ කටයුතු ක්‍රියාත්මක කරන්න. එහෙනම් බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම පිළිබඳව.
බොහොම ස්තුතියි. ගරු කුමාසි රත්නායකතුමා.
ස්තුතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ ලලිත් මංජු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව ඉතාමත්ම වැදගත්, කාලීන වශයෙන් ඉතාමත් වැදගත් යෝජනාවක්. අපි පසුගිය කාලය තුළ නිරිති දෙක මෝසම සක්‍රිය වීමත් එක්ක අපට දකින්න ලැබුණා රට තුළ අධික වැසි තත්ත්වයක්, ඒ වගේම අධික සුළං තත්ත්වයක්. මේ නිසා විශාල වශයෙන් දිස්ත්‍රික ගණනාවක ජනතාව ගං වතුර නිසා දැඩි පීඩනයකට පත් වුණා. ඒ වගේම සුලි සුළං නිසා නිවාස ගණනාවක්, ඒ වගේම ගස් කඩා වැටීම් සහ ගොඩනැගිලි ආදී කඩා වැටීම නිසා ජීවිත හානි පවා පසුගිය කාලය තුළ සිද්ධ වුණා. මේ මාසයෙන් පස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනය කළා මේ වර්ෂයේ පසුගිය වර්ෂවලට සාපේක්ෂව වැසී තත්ත්වයේ වැඩිවීමක්, ඒ වගේම අධික සුළං තත්ත්වයක් පවතිනවා කියලා. මම හිතන්නේ ඒ නිසා ඔවුන්ගේ සූදානම් වීමක් තිබුණා ඒ දැනුවත් කිරීම සහ ඒ සඳහා ඒ වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විදිහට අමාත්‍යංශයේ විදිහට උපරිමයෙන් මැදිහත් වීමක් අවශ්‍යයි කියන කාරණය නිරන්තරයෙන්ම ඔවුන් සඳහන් කළා. ඒ නිසා අපි දැක්කා ඒ යම් යම් ආපදාවන්ට ලක්වන ප්‍රදේශවල ආපදා කළමනාකරණ අමාත්‍යංශයත්, ඒ වගේම කළමනාකරණ මධ්‍යස්ථානය, ඒ වගේම දිස්ත්‍රික් කාර්යාල බොහෝ අවස්ථාවල මැදිහත් වෙමින් ජනතාව වෙනුවෙන් ඒ ලබා දිය යුතු පහසුකම් ලබා දෙන්න ඔවුන් ඒ තැන්වලින් මුදා ගන්න ලොකු කැපකිරීමක් කළා. ඒ වෙනුවෙන් එහා සම්බන්ධ වන අමාත්‍යංශයේ ඇමතිතුමාටත්, ඒ වගේම අමාත්‍යංශ සියලු දෙනාටත් අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් විසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම් වරුන්, ඒ වගේම ආපදා කළමනාකරණ නිලධාරී විදියට ඒ මැදිහත් වීම ග්‍රාම නිලධාරීන් විශේෂයෙන්ම ඒ සියලු දෙනාත් අපි ඉතාමත්ම ගෞරවයෙන් ඔයයට අපේ ස්තුතිය පුද කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දිස්ත්‍රික්ක විදියට ගත්තහම අපි මම නියෝජනය කරන මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයන් නැති වුණේ ඉතාමත්ම සුළු වශයෙන්. පසුගිය මාස කීපය තුළ ජනවාරි මාසයෙන් පටන් ගත්තම අවස්ථා දෙකකදී ඒ නායම් දෙකක් සිද්ධ වුණා. මොණ්ඩාගල බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මාන දෙකක් නායෑමට ලක් වුණා. එයින් පවුල් 30කට වැඩි සංඛ්‍යාවක් ආපදාවට ලක් වුණා. උන්ට ඉන්න තැනක් පවා අහිමි වුණා. උන් තාමත් තමන්ගේ ඥාතීන්ගේ නිවෙස්වල පොදු ස්ථානවල තමයි තවමත් ඉන්නේ. ඉතින් මේ අයගේ නිවාස ඉදි කරගන්න අවශ්‍ය ඒ වන්දි මුදල් ලබා දෙන්න අවශ්‍ය ඇස්සමේන්තු සකස් කරලා මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්, ඒ වගේම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් මගින් මේ වෙනකොට ඉවලා තියෙනවා. නමුත් තවමත් අමාත්‍යංශයෙන් ඒ සඳහා අවශ්‍ය මූල ප්‍රතිපාදන ලබා දීලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම නියෝජ කතානායකතුමනි, ආපදාවක් වූ සැනින් ඒ ආපදාවට ලක්වන පුද්ගලයන් සඳහා රුපියල් 10,000ක මුදලක් ලබා දෙනවා ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්. ඒ මුදල් පවා මේ වෙනකොට ඒ දිස්ත්‍රික් කාර්යාලවලට ලැබිලා නැහැ කියන කාරණය මේ අපි පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මේ ගැන කතා කරද්දී දැනගන්න ලැබුණා. ඒ නිසා අමාත්‍යංශයේ ඒ අදාළ නිලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු කරලා ඒ ලබා දිය යුතු ප්‍රතිපාදන, ඒ ආපදාවට ලක්වන උන්නීට තැන් අහිමි වුණ ඒ පවුල් වෙනුවෙන් ලබා දීම කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියලා මම මතක් කරනවා. ඒකම මුළු රට පුරාම අපි දැක්කා හදිසියෙම ගස් කඩා වැටීම් සිද්ධ වුණා. මේ ගස් කඩා වැටීම් සිදුවීමත් එක්ක දිස්ත්‍රික් විදියට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල වැඩි වශයෙන් මේ පිළිබඳ අවධානය යොමු වුණා. ඒ නිසා රාජ්‍ය දව සංස්ථාවට මේ ඉවත් කළ යුතු ගස් පිළිබඳව දැනුම් දුන්නත් ඔවුන්ට මේ වෙනකොට තියෙන පහසුකම් නැත්නම් ඔවුන්ට ඉන්න තියෙන මානව සම්පත එවැගේම අනිකුත් මූල්‍ය පහසුකම් මධිකම නිසා අඩු නිසා ඔවුන්ට ඒ තියෙන ප්‍රමාණය ඉවත් කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ප්‍රාදේශීය සභාවන් වලට මේ වගකීම බාර දුන්නොත් ප්‍රාදේශීය සභාවන්ට පනතින්ම ඒ ඉවත් කිරීමේ බලය තියෙනවා. නමුත් සමහර අවස්ථාවල ප්‍රාදේශීය සභාවට ඒ සඳහා විශාල මුදලක් වැය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රාදේශීය සභාවන් වලට මේ සඳහා යම්කිසි ප්‍රතිපාදනයක් වෙන් කරලා දුන්නොත් මේ හදිසි ඉවත් කළ යුතු අඳුනාගත් ගස් ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාසල්වල පසුගිය කාලය තුළ පාසල්වලත් ගස් කඩාවැටීම් සිද්ධ වුණා. ඒ නිසා පාසල්වල තියෙන අනතුරුදායක ගස් ඉවත් කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිළිබඳව දැනුවත් කරලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් ප්‍රාදේශීය සභා හෝ දව සංස්ථා හෝ මේ ආයතන කිසියම් වූ ආයතනයක් සම්බන්ධ කරගෙන ඒ අනතුරුදායක ගස් ඉවත් කරොත් අපිට මේ පාසල් දරුවන්ට සිදුවන යම් කිසි අනතුරක් සිදුවිය හැකි අවස්ථාවන්ගෙන් ඕන්න ඒ අවස්ථාවන් වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් හදිසි ආපදා තත්ත්වයන් හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරන්තරයෙන් උපදෙස් ලබා දෙනවා. ඒ ලබා දුන්නත් අනපේක්ෂිතව සිදුවන ආපදාවන් නිසා අපේ රටේ බොහෝ තැන්වල ජනතාව අවස්ථා කීපයකදීම ජීවිත අහිමි වෙන තත්ත්වයට පත් වුණා. ඒ නිසා ඒ පිළිබඳව නැවත අවධානය යොමු කරමින් ඒ සුදුසු වැඩසටහන් හැම දිස්ත්‍රික්කයකම විශේෂයෙන්ම පසුගිය කාලය තුළ වැඩි වශයෙන් ආපදාවට ලක්වන දිස්ත්‍රික්ක පිළිබඳ අවධානය වැඩියෙන් යොමු කරමින් මේ කාර්ය සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් අපේ මන්ත්‍රීතුමා මේ ගෙනාපු යෝජනාව පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන කීපය අවසන් කරනවා. ස්තුති.
පවෙන් ස්තුති කරවන්තවා. ගරු අමල් චින්තක මායදුන මැතුමා.
පවෙන් ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ලලිත් මංජුල පරණකුර කුමාර මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ඇත්ත වශයෙන් මේ අවස්ථාවේදී ඉතාම කාලෝචිත යෝජනාවක් බව කියන අතරම අපි දැක්කා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය කාල පරිච්ඡේදය තුළම හදිසි ආපදා කියන කාරණාවේ මේ ලෝකේ අපි නුදුටුම දේවල් රාශියක් දැක්කා. ඒකේ එක උදාහරණයක් තමයි කොවිඩ් වසංගතය. ඊළඟට අපි කවදාකවත් දැකපු නැති සුනාමිය. ඊළඟට අපි කවදාකවත් දැකපු නැති කුණු කඳුනාය. ඊළඟට මිලිමීටර 450කටත් එහා ගිය අධික වර්ෂාවන්. මේ වගේ විවිධ විවසයන් රාශියකට අපේ රට අපිට මූණ දෙන්න සිද්ධ වුණා. හැබැයි මේ මූණ දෙන්න සිද්ධ වෙන අවස්ථාවේදී අපි රටක් හැටියට මොකද්ද කරන්න ඕන කියන කාරණාව එදා අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා සීල දෙනා ගුවනිනුත් ගිහිල්ලා ජනතාව දිහා බලලා ජනතාවට දිය යුතු පහසුකම් ටික ලබා දෙන්න කටයුතු කරා. හැබැයි අපි එක තැනක හිර වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ මොකද්ද කාරණාව? මේ සමහරක් අනපනත්තුද. ඒ සමහරක් අනපනත් එක්ක අපේ ජනතාව හදිසි විවසනයකට ලක් වෙනකොට, හදිසි ආපදාවකට ලක් වෙනකොට ශ්‍රේණික පිළිතුරු සපයන්න අපිට අවස්ථාවක් නැහැ. අපේ රටේ එහෙම අරමුදලක් නැහැ. මේ රටේ යම්කිසි ආකාරයකින් බජට් එකෙන් මුදලක් වෙන් කරන හදිසි ආපදා තත්ත්වයකට අපේ මේ අරමුදල බවට පත් කළ යුතුමයි. මොකද නැත්තම් එහෙම නැති වුණොත් එහෙම කවදාකවත් අපේ රටේ ජනතාවට මෙන්න මේ කියන කාරණා දිහා අපිට බලාගෙන ඉන්න බැරි වෙන අවස්ථාවක් වෙනවා. දැන් මේ දැන් නද කාලගුණක වාර්තාව අනුව මේ මාසේ 19 වෙනිදෙන් පස්සේ නැවත වතාවක් අර විදියටම සක්‍රිය වෙනවා. එතකොට එහෙම සක්‍රිය වෙලා ආයි පාර මොකද සිද්ධ වෙන්නේ? අපේ රටේ නැවත ගම් වතුර එහෙම නැත්නම් කාලගුණ විපර්යාසයන් සිද්ධ වෙලා සුලිසුලන් ඇවිල්ලා ගස්කොලන් කඩා වැටිලා දේපළ හානි හා මිනිස් ජීවිත නැවත වාරයක් බිලි ගන්නකම් අපි බලන් ඉන්නවද කියන කාරණාව. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ සමහරක් වෙලාවට අපේ රටේ වැව්පද්ධතිය අපි හදාගන්න ගියාම සමහර රාජ්‍ය නිලධාරීන් කැමති නැහැ මේ වැව්පද්ධතිය හදනවට. පාස්තික අයින් කරනවට, වැලිටික ඉවත් කරනවට, ඒ අර මඩ ගොහර එම්මම තියාගත්තු අවුරුදු ගණනාවක් ඒ තියෙබ්බී යුතු විදිහටම තියෙන්නොට. ගමේ වැවක් ප්‍රතිසංස්කරණය කරලා වැවට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය එකතු කරගෙන ගොවිතැන් කර්මාන්තර යන්න දෙනවනම් මං හිතන්නේ මේ යන්නේ ප්‍රශ්නවල එක කෑල්ලක් විසඳෙනවා. ඊට අමතරව අපි දන්නවා ගමේ ග්‍රාම නිලධාරීතුමා, සමෘද්ධි නිලධාරීතුමා, සංවර්ධන නිලධාරීතුමා මේ වගේ කී කී ප්‍රාදේශීය ලේකම්තුමා මේ වගේ කී කී රාජ්‍ය නිලධාරීන් රාශියක් අපේ ගමේ ඉන්නවා.
හැබැයි මේ ගමේ ඉන්න රාජනිලධාරි සියල්ලකටම ඇස් දෙක වහලා පුළුවන් ද කරන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙල ගොඩ කරන එක එහෙම නැත්නම් ඒ අදාළ ඇල මාර්ගයේ හරස් කරන එක එහෙම නැත්නම් ඒකට ඒ ස්වභාවිකව තියෙන වැඩපිළිවෙල නැති කරලා වෙනත් ආකාරي අනවසර ඉදිකිරීම කරන්න බෑ එමන රාජ්‍ය නිලධාරීන්ගේ මූලික වගකීම තමන්ගේ වගකීම රාජකාරිය පැහැර ඇරලා තියෙනවා. අන්නේ රාජකාරිය පැහැර ඇරින කාරණාවට අපි එතනට එනකොට සමහරක් කරලා ඒ කට්ටිය මේ දවස්වල නම් මහා පාරවල බැහැලා වෙරලා පිකටින් කරන්නේ උද්ඝෝෂණය කරන්නේ අපේ පඩි ටික වැඩි කරන්න කියලා. හැබැයි පඩිය වැඩි කරනවා වගේම රටේ තමන් කළ යුතු කාර්ය භාරය පිළිබඳ රාජ්‍ය සේවයේ යුතුකම පිළිබඳවත් මේ ජනතාව වෙනුවෙන් රටේ ඉන්න රාජ්‍ය සේවකයන් මේ ලක්ෂ 15 ඉෂ්ට කරන්න ඕනේ කියන කාරණාව මම විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම වැව්වමුණු හදනකොට සමහරක් කලකට මේගේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන මේ කැලේ තියෙන්නේ මේ වැව. එසම මේක හදන්න දෙන්න බෑ. ඊළඟට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන මේක අපේ වැව. මේක හදන්න දෙන්න බෑ. ඊළඟට කියන ගොජන සේවා දෙපාර්තමේන්තුව අපෝ මේක අපේ වැව. එසම මේක හදන්න දෙන්න බෑ. ඊළඟට වයින්නවා වෙන කවුරු හරි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මේක අපේ වැව. මේක හදන්න දෙන්න බෑ. මේ වගේ කකුල් වලින් ඇද ඇද අවුරුද්දට වෙන් කරන ප්‍රතිපාදන මුදල ජනතාවට ප්‍රතිලාභයක් ඉදිරි යන්න දෙන්නේ නැහැ. අන්නරගෙන රාජ්‍යාන්තනේ අන්න එක එක තැන්වල ඉඳගෙන එහාට මෙහාට කකුල් ඇදීමෙන් එන්නේ අපේ රටේ මේ ඇති වෙන ස්වභාවික විපත් වලට ඒකට නියම පිළිතුර අපිට හදලා දෙන්න බැරි වෙන එක ගැන බොහොම කනගාටු වෙන නිසා මේකට අරමුදලක් හදන්න ඕන. මේ සක්‍රීයව අරමුදලක් හදන්න ඕන. අඩුමතරමේ ජනාධිපතිතුමාට කියලා හදිසි ආපදා තත්ත්වය ගොඩනගන්න පරිපූර්ණ ඇස්තමේන්තුවක් ගෙනල්ලා හරි යම්කිසි මුදල් ප්‍රමාණයක් අපේ රටේ සංචිත විදිහට තියන්න ඕන. පළාත් සභාව, ප්‍රාදේශ සභාව, පාර්ලිමේන්තුව කියන මේ කොටස් තුන ගත්තාම අද මේ ප්‍රාදේශ සභාවෙන් කළ යුතු සේවාව ඉෂ්ට කරගන්න බෑ. ඒ සමහරක් කාට දඬ කියලා රාජ්‍ය නිලධාරියෙක් ඉදිරියේ හිර වෙලා ඉන්නවා. එදා සභාපතිවරයා, මන්ත්‍රීවරයා හැටියට තමන්ගේ ප්‍රාදේශ සභා බල සීමාව යම්කිසි ආපදාවකට ලක් වෙනකොට ඒ ජනතාව වෙනුවෙන් හැකි ඉක්මනින් කිසිම නීතිමය තත්ත්වයක් හොයන්නේ නැතුව ගිහිල්ලා බත් පැකට් එක දීලා කපන්න ඕන මාර්ගයේ කපල ඉවත් කරලා එහෙම නැත්නම් යන්න ඕන නැළ මාර්ගයේ හරස්සලා තියෙන එක කපල ඉවත් කරලා ගඟ වතුර පාලනය කරන තත්ත්වය ඇති කරලා දුන්නා. හැබැයි අද ඒ තත්ත්වය එම් පිටින්ම නැති වෙලා තියෙනවා. ඒ නිසා මහපාර දිගේ මග දිගේ පිකටින් කරලා ස්ට්‍රයික් කරලා තමන්ගේ ජීවිතය හදා ගන්නවා වගේම මේ රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ කැපවීමත් කරන්න කියන ඒ ගෞරවනීය ඉල්ලීම මේ අවස්ථාවේදී මම මේ අවස්ථාවේදී කරනවා. ඒ නිසා අපි දන්නවා විශේෂයෙන්ම පුත්තලන් දිස්ත්‍රික්කේ ගත්තාම වැස්ස නැති ප්‍රදේශය. පුත්තලන් දිස්ත්‍රික්කේ වැඩිම හරියක් පායන කාල පරිච්ඡේදයක් තිබ්බේ. දැන් අපිට නුවරඑළියටත් හපං පුත්තලන් දිස්ත්‍රික්කේ හැමදාම වහිනවා. එහෙම තත්ත්වයක්ද ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා මේක උතුරද නැගෙනහිරද බස්නාහිරද දකුණද කියන එකට වැඩිය රටේ එකම යාන්ත්‍රණයක් ගෙනල්ලා ඒ යාන්ත්‍රණයට කරන්න ඕන වැඩපිළිවෙල දියත් කරන ක්‍රමවේදයක් අපි අනුගමනය කළ යුතුයි. ඒ වගේම කියන්න බොහොම සතුටුයි. මොකද හේතුව නික කාගේ සුන්දරී වගේ ඉන්න අවසානයේ උදව්වට එන්නේ යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, එහෙම නැත්නම් මේ ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකාය. හැබැයි රටේ පට්ට යනකම් මේ මිනිසුන්ට බයිනෝ අටපාස් කියනවා. එහෙම නැත්නම් තමන්ගේ අධ්‍යාපනය ගැන කතා කරනවා විවිධ ආකාරයේ අඩත්ටක් කරන ඒ අහිංසක ත්‍රිවිධ හමුදාව පොලිසිය වගේ විශේෂයෙන් එවැනි වීරාදෝර රණවිරුවන් පිරිසක් හිටියේ නැත්නම් අපේ රටේ ඇත්තම සෙත්ත පෝච්චි කියන තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කියනවා මෙන්න මේ යාන්ත්‍රණය හදලා මේ යාන්ත්‍රණයට අවශ්‍ය කරන සංචිතයක් නිර්මාණය කරලා රටේ මේ වගේ ස්වභාවික විපත් අපි දන්නේ අපිට බලබලා ඉන්නකොට අපිට මේ විපත් එන්නේ නැහැ. ඒ නිසා අපි මේ ලංකාව ගත්තහම ඉන්දියන් සාගරයේ මුතු රටේ කියලා කතා කරන්නේ. හැබැයි මුහුදෙන් වටවෙච්ච මේ ස්වර්ණ දීපය මේ කවදාරි දවසක මුහුදට ගිලෙන්න පුළුවන්. ඒ ස්වභාවික විපත් වලට අහු වෙන්න පුළුවන්. අන්නේ ස්වභාවික විපත් වලින් බේරා ගැනීම වැඩපිළිවෙල අපි කාගේ යුතුයකමක් කියන කාරණා මතක් කරමින් විශේෂයෙන්ම මංජුල මන්ත්‍රීතුමා ගෙනාපු ඒ යෝජනාව ස්ථීර කරමින් මේ වගේම ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඒකට අවශ්‍ය නියම වැඩ කොටසක් කරන්න කියන ගෞරවනීය ඉල්ලීම මේ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවේ ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒ වගේම ඉතාමත් වැදගත් කාලෝචිත
එවගේම අපි හැමෝම අවධානය යොමු කළ යුතු සේසේ මේ උත්තරීත පාර්ලිමේන්තු තුළ නීති සම්පාදනය කොට හෝ විසඳාගත යුතු ප්‍රශ්න ගණනාවක් ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන අපේ මන්ත්‍රීතුමා ලලිත් මංජුල මන්තුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මෙහි කතා කරන කතිකයන් කීප දෙනෙකුගෙන්ම මේ පිළිබඳව සාධනීය කරුණු කාරණා කීපයක් කතා කළා. ඒ අතර විසඳුම් සොයන්න ඕන ආකාරයන් පිළිබඳවත් කතා කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද වත්මනේ වෙනදාට වඩා මීට වසර කීපයකට කලින් තිබුණට වඩා ආපදා තත්ත්වයන් වලට අපේ රට මුහුණ දෙනවා. වහිද්දී වතුරෙන් යට වෙනවා, පායද්දී රස්නෙන් මිරිකෙනවා, සුළං හමද්දී සුළඟින් බැට කනවා. ඒ හැම අවස්ථාවකම මාධ්‍ය ආයතන සහ වෙනත් නිවේදන නිකුත් කරන අය මරණ පිළිබඳව සහ අවතැන් වූ සංඛ්‍යාව පිළිබඳව විනාඩියෙන් පැයෙන් දවසින් නිවේදන නිකුත් කරනවා. ඉතින් මම කැමැති මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ ලලිත් මංජුල අපේ මන්තුමා ගෙනාපු යෝජනාව තාමත් කාලීන යෝජනාවක් බව ප්‍රකාශ කරමින් මේ පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි බය නැතුව තීන්දු තීරණ සහ බය නැතුව ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් නිර්මාණය කළ යුතුයි. විශේෂයෙන්ම අපි ජීවත් වෙන පුත්තලන් දිස්ත්‍රික්කයේ මේ ආපදා තත්ත්වයන් තුළ දැඩි ආපදා තත්ත්වයට ලක් නොවුනත් ජීවිත විශාල ප්‍රමාණයක් බිලිගත්තා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට කියන්න, මාදම්ප ප්‍රදේශයේ වර්ෂාවට සුළඟට තෙමෙන්නේ නැති වෙන්න ගහක් යටට ගියේ කාන්තාවගේ ඔළුවට ඒ ගහ කඩම් වැටුණා. ඉතින් මේවා පිළිබඳව පාරයින තිමුණු ගහක්. ඒ වගේම තව තාත්තයි දුවයි මාර්ගයේ ගමන් කරනවා. අපේ නාත්තණ්ඩියේ සාගරඟ මාර්ගයේ ගමන් කරද්දී දුවගේ ඔළුවට කඩම් වැටෙනවා ගහක්, එතනම දුව මැරෙනවා. ඉතින් සමහර විට මේ ගස් මීට පෙර ඉවත් කරන්න තිබුණේවද, ඉවත් කරන්න යෝජනා වෙච්චේවද, එහෙම නැත්නම් මේවා ඉවත් කරන්න යම් වැඩපිළිලක් නොතිබුණාද, මේ පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි සොයා බලන්නට ඕන සහ ඒ වෙනුවෙන් තියෙන ඒ ආයතනයන් වල වගකීම් යුතුකම් ඉටු කරන්නට ඕන. විශේෂයෙන්ම ජලයේ කළමනාකරණය පිළිබඳව එදා තිබුණු එල්ලංගා පද්ධතිය සහ මුලින්ම අද විනාශ වෙලා තියෙනවා. ස්වභාවික ඇලමාර්ග සහ මුලින්ම අයින් වෙලා තියෙනවා. නව ඉදිකිරීම් සහ විවිධ කර්මාන්තශාලා මෙන්ම අලුත් යම් ඉදිකිරීම් වලදී ඒ ස්වභාවික මාර්ග පද්ධති ඇලමාර්ග වේලි පද්ධතියන් අද වෙද්දී සම්පූර්ණයෙන්ම වහලා දාලා සංවාදනය කියන මුවාවෙන් සංවාදනය කියන වැඩපිළිවෙල යටතේ අපි තාමත් දැඩිලිසේ පීඩාවන්ට පත්වෙන පත්තිකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම කැමැති ජනාධිපතිතුමාටත් විශේෂයෙන්ම නව අපේ රජයටත් ඒ වගේම සමස්ත පාර්ලිමේන්තුවටත් මේ පිළිබඳව වැඩපිළිවෙලක් හදන්න යම් කතිකාවක් නිර්මාණය කරනවා නම් හොඳයි කියලා යෝජනා කරනවා. විශේෂයෙන්ම මේ කාරණාවෙදි පසුගිය ආපදා තත්ත්වයේදී ස්තුතිවන්ත වෙන්නෝ ජනාධිපතිතුමා, අගමැතිතුමා, කැබිනට් මණ්ඩලයේ අපේ ඒ ප්‍රදේශයන් වල මැති ඇමතිවරු, දිසාපතිතුමාලා, ප්‍රාදේශීය ලේකම්තුමාලා, ශේෂ්ඨී අනිකුත් රාජකාරී කරන නිලධාරීන් ඒ අවස්ථාවේ ලුහුසුණු ඒ ස්ථාන වලට ගිහිල්ලා පුළුවන් ආකාරයෙන් ඒ ආපදා තත්ත්වයේ කළමනාකරණේ කරගනිමින් ආපදාව අවමයි කරන්නට කටයුතු කළා. ඉතින් මේ කාරණාව තුලදී අපිට විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවීම වළක්වන්න පුළුවන් වුණා. විශාල දේපල ප්‍රමාණයක් අහිමිවීම වළක්වන්න පුළුවන් වුණා. පුළුවන් ආකාරයෙන් ඔවුන්ව රැක බලා ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ අතරතුර මේ ස්වභාවයේ සමහර මැති අමුතුරුම් වෙන්න මමත් කියනවා යම් යම් විදිහට අපේ අතින් වෙන්න ඕන, නිලධාරීන්ගේ අතින් වෙන්න ඕන වගකීම් යුතුකම් සමහරව අතෑරුණු තැන් තියෙනවා. ඒ අවස්ථාවේදී පීඩාවට පත් වුණු ජනතාව වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. විශේෂයෙන්ම අපේ සමස්ත රටේම ජීවිත අහිමුණු ජනතාවගේ ඒ වගේම ඒ ජීවිත අහිමුණු ජනතාවගේ පවුල්වලිනුත් මේ අවස්ථාවේ සමාව ඉල්ලනවා. විශේෂයෙන්ම රාජපරිපාලන සුදෙසු කටයුතු අමාත්‍යංශය යටතේ ගමේ නිලධාරියක සිට ලංකාවේ පරිපාලන ඉහළම නිලධාරිය සඳහා සම්බන්ධ වෙනවා. මම යෝජනා කරනවා අපේ නැති ඇමතුරුන්ගේ යෝජනාත් එක්ක මේ වෙනුවෙන් ක්ෂණිකව වැඩ කරන්න. මංජුල මන්තුමා යෝජනාවේදී තාමත් කිව්වා මුදල් පාස් වෙලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගිහිල්ලා, ඒ වගේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිල්ලා, ආයේ ග්‍රාම නිලධාරීන් වාර්තා කැඳවලා කී දිනෙක ඉන්නවද, උයනවද, කනවද, එහෙම නැත්නම් වියලි සලාක බෙදනවද, තාම ටිකක් බලනවද, තව ටිකක් ගියාම යට වුණාම දෙනවද, මෙන්න මේ වගේ දේවල් වෙලා ඉදදී පෙරහැර ගිහිල්ලා ඉවරයි. එනිසා රාජ්‍යමැදිහත් වීම ඇතුව රටේම අනුනාගත්තු ප්‍රදේශවලට තම ආපදාවන් තත්ත්වයන් පත් වෙන්නේ. අනුනාගත්තු ප්‍රදේශයන් වල ආපදාවන් පිළිබඳව යම් කිසි විදියකට රාජ්‍යමැදිහත් වීම ඇතුව ක්ෂණිකව පාවිච්චි කරන්න පුළුවන් විදිහේ අරමුදලක් සහ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා සනිකව ආපදාවන් තත්ත්වයට පත්වෙන ජනතාව මුදවා ගන්න. ඔබතුමාට බොහොම ස්තුතියි.
ප්‍රමිතිය ගරුව මාත්‍යවනේ ගරු සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විෂය අදාළ වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට. ගරු රාජ්‍ය අමාත්‍යම් ප්‍රමිති බණ්ඩාර තෙන්නකොන් මැතිතුමා මේ ප්‍රශ්නවලට දීර්ඝ පිළිතුරක් ඉවලා තිනුනේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමාගේ දැනගැනීම සඳහා ඒ වගේම මේ මේ තිනවා මේ දීමනා වැඩි කරපු ප්‍රමාණවල ඊළඟට මේ සදා වූ පූර්ව සූදානම ඒ අයට පුහුණු වීම කිරීම හමුදාව ත්‍රිවිධ හමුදාව STF එක පොලිසිය යොදවපු ආකාරයේ ඒ වගේම විශේෂයෙන්ම මේ ප්‍රශ්න යොමු කරපු ගරු මන්ත්‍රීතුමාගේ නියෝජනය කරන ප්‍රදේශන පාලින්ද නුවර ඒ ප්‍රදේශවල ප්‍රාලේ කොට්ටාසවල කළුතර දිස්ත්‍රික්කයේ විශේෂ සඳහන් කරමින් පිළිතුරු එවලා තියෙනවා. දීර්ඝ පිළිතුරක් තියෙන නිසා මම මේ පිළිතුරු සභාගත කරනවා.
හොඳයි. අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරනවා. පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 9:30ට යළි රැස්වෙනවා.